සන්තාලගේයන් ඇතමතවන් මිනිතු පහලොක් කාල ඇත්තින්.
ගරු නියෝජ්‍ය කතානායකතුමන පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීමට අදාළව පනත තුළින් මංහිතන්නේ පාර්ලිමේන්තුවට මූල්‍ය වගකීම කියන න්‍යාය තහවුරු වෙමින් තවදුරටත් ශක්තිමත් වීමක් විදිහටයි මා පෞද්ගලිකව දකින්නේ. එවැගේම වර්තමානයේදී පාර්ලිමේන්තුවට මේ මූල්‍ය බලය පැවරී තිබෙනවා. එවැගේම ඒ සඳහා අදාළ කාරක සභා අදාළ ආයතන තිබෙනවා. ඒ කාරක සභා සහ මේ දැනටමත් සිදුවෙන පාර්ලිමේන්තුව තුළ සිදුවෙන මේ ක්‍රියාවලිය පිළිබඳව අපි සුභවාදීව දැකිය යුතුයි. මේ ක්‍රියාවලිය මේ ආකාරයෙන් හෝ සිද්ධ වෙන්නේ නැතිනම් මං හිතන්නේ තවදුරටත් අපේ රටේ පළදායි නොවන ආකාරයට මුදල් යෙදවීම්, අක්‍රමිකතා, දූෂණයන් විශාල ප්‍රමාණයක් සිදුවීමට ඉඩ තිබෙනවා. එම නිසා පාර්ලිමේන්තුවට පැවරී තිබෙන ඒ බලතල වගකීම් අනුව මූල්‍ය විනය සම්බන්ධව දැනට සිදුවෙන කටයුතුත් අපි නොසලකා හැරිය යුතු වන්නේ නැහැ. යම් කාර්යභාරයක් වෙනවා, මේ සිදුවෙන කටයුතු තවදුරටත් ශක්තිමත් වීම තමා විශේෂයෙන්ම අපි සිද්ධ කළ යුතු වන්නේ. මෙම පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය තුළින් මං හිතන්නේ ඒ දැනට කරගෙන යන කටයුතු ශක්තිමත් වීම සඳහා පිටුවහලක් වෙයි කියන බලාපොරොත්තුවයි අපේ තිබෙන්නේ. අපි දන්නවා විශේෂයෙන්ම සෑම වර්ෂයකම ඊළඟ වර්ෂයට අදාළ අයවැය ඉදිරිපත් කරනවා. මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේදී 2024 අයවැය ඉදිරිපත් කරනවා. දැන් මේ අයවැයක් ඉදිරිපත් කරන්න නැතුව රටක් යන්න බෑ. මේ තමයි ප්‍රායෝගික තත්ත්වය. කුමන ආකාරي තත්ත්වයන් යටතේ හෝ දැන් පහුගිය කාලේ කොරෝනා වසංගතයේ වෙලාවේ රට වහලා තියද්දි ජනාධිපතිතුමා සතු බලතල පාවිච්චි කරලා අයවැය සම්මත කරලා නැවත වතාවක් සිද්ධ වුණා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්න. ඒකෙන් කියවෙන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අයවැයක් සම්මත කරගන්න බෑ, රටක් යන්න පුළුවන්කමක් නෑ. ඉතින් ඒ කාර්යභාරයට තමා අපට තිබෙන මූලිකම වගකීම මේ 225ට. මේ රටේ ජනතාව නියෝජනය කරමින් පැමිණලා තිබෙන අපිට තිබෙන එක වගකීමක් ඒක. ඒ වගේම ඊළඟ වගකීම තමා අපි අයවැයෙන් මේ මුදල් වෙන් කරනවා වගේම ඒ යොදවපු මුදල්වල කුමන ආකාරයෙන්ද කටයුතු සිද්ධ වෙලා තිබෙන්නේ කියන එක පිළිබඳවත් ඒ වගකීමත් අපට තිබෙන්නේ. ඒ වගකීම දැන් එන්න එන්නම ශක්තිමත් වෙලා තියෙනවා. දැන් අපේ රටේ පාර්ලිමේන්තුවේ පැරණිතම කාරක සභාව තමයි ගිණුම් කාරක සභාව. අවුරුදු 100යි මේ අවුරුද්දට. ඊට පස්සේ පොදු ව්‍යාපාර කාරක සභාව. දැන් මේ කාරක සභාව දෙකට තමයි විශේෂම මූලික වගකීම පැවරලා තිබෙන්නේ. විගණකාධිපතිවරයා සමග සම්බන්ධ වෙලා ඒ පසුගිය වර්ෂයේ අයවැයෙන් වෙන් කරපු මුදල් පිළිබඳව සොයා බල්ල නැවත වතාවක් පාර්ලිමේන්තුවට වාර්තා කරන්න. දැන් අපි පිළිගත යුතුයි දැන් මේ කාර්යභාරය හරියට සිද්ධ වෙනවද? දැන් සෑම වර්ෂයකම පාර්ලිමේන්තුවේ අයවැය මුදල් වෙන් කරනවා. ඊළඟ අවුරුද්දේ ඔක්තෝබර් මාසයට පෙර අපේ රටේ සෑම අමාත්‍යංශයක්ම පළාත් සභාවක්ම විවස්ථාපිත මණ්ඩලයකටම අදාළ මුදල් වියදම් කිරීම පිළිබඳව වියදම් ඒකක අනුව වාර්තා 2000කට ආසන්න ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවට ඔක්තෝබර් මාසේ 31කට පෙර විගණකාධිපතිවරයා ඉදිරිපත් කරනවා. දැන් මේ සියලුම වාර්තා අපි හරිනම් විගණකාධිපතිවරයාත් අදාළ ආයතනත් අපි කැඳවලා ඒ පිළිබඳව නැවත වතාවක් පාර්ලිමේන්තුවට අපි වාර්තා කළ යුතුව තිබෙනවා. ඒ අනුව පහුගිය අවුරුදු 50 30 මේ ක්‍රියාවලිය සිද්ධ වුණේ නැහැ. සිද්ධ වෙලා නැහැ. ප්‍රායෝගිකව සිද්ධ කරන්නත් බැහැ. දැන් ගිණුම්කාරක සභාවට වාර්තා 835ක් එනවා. අපිට මේ 835ම කැඳවන්න බෑ. පොදු ව්‍යාපාර කාරක සභාවට ආයෙත් වාර්තා 435ක් එනවා. මේ 435ම කැඳවන්න පුළුවන් කමක් නැහැ. දැන් පෙරට වඩා යම් සක්‍රියව මේක සිද්ධ වෙනවා. නමුත් අපි ඉතිහාසය ගත්තොත් සමහර අවුරුදුවල මේ කාරක සභා දෙකටම එක ආයතනයක්වත් කැඳවල නැති අවස්ථා තිබුණා. එක ආයතනයක්වත් කැඳවල නැති අවස්ථා තිබුණා. ඉතින් එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අකණ්ඩව. පසුවිපරමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේකේ පියවරයන් ගණනාවක් ඉදිරියට අවිල්ල තිබෙනවා. අපි විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන වාර්තාව සම්බන්ධව ගිණුම් කාරක සභාව ඉදිරිපත් කරන වාර්තා පිළිබඳව අදාළ විෂය භාර අමාත්‍යවරයා සති 8ක් ඇතුළත නැවත පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. මම ඒකයි සඳහන් කළේ වර්තමානයේ වන විට මේ ක්‍රියාවලිය යම්කිසි ආකාරයක සක්‍රීය තත්ත්වයට අද පැමිණෙමින් තිබෙනවා. අපි සුබවාදීව දැකිය යුතුයි. ඉතින් මේ තිබෙන තත්ත්වය ශක්තිමත් කර ගැනීමට මං හිතන්නේ මේ අයවැය කාර්යාලයත් විශාල රුකුලක් වෙයි කියන එකයි මා පෞද්ගලිකව දකින. අයවැය ක්‍රියාවලිය තුළත් විශාල ප්‍රශ්නයක් තිබෙනවා. මං පෞද්ගලිකව දකිනවා මේ අයවැය කාර්යාලයට පැවරී තිබෙන වගකීම් අනුව යම් මැතිවරණයකට ඉදිරිපත් වෙන දේශපාලන පක්ෂයකට පිළිගත් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට මැතිවරණයට ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිළිබඳව ඒ පක්ෂ නායකයා විසින් මේ අයවැය කාර්යාලයට ඒකේ පිටපතක් ලබා දුන්නට පස්සේ ආර්ථිකමය වශයෙන් විශ්ලේෂණයක් ලබා දීමේ වගකීමත් මේ කාර්යාලයට පැවරෙනවා. හැබැයි මේ පනතේ සඳහන් කරලා තිබෙන්නේ මට හැඟෙන ආකාරයට මැතිවරණයට ඉදිරිපත් වෙන සියලුම දේශපාලන පක්ෂවලට ඒක අනිවාර්ය නැහැ. ස්වාධීන පක්ෂවලට ඒක අනිවාර්ය නැහැ. මගේ නම් පෞද්ගලික මතය මේ මැතිවරණ ලං වුණාම දේශපාලන පක්ෂ පොරොන්දු ලබා දෙන සංස්කෘතිය අපි වෙනස් කළ යුතුයි. වෙනස් කිරීම සඳහා අද මේ ගිහින පනතට සෑම මැතිවරණයකදීම සෑම දේශපාලන පක්ෂයක්ම සෑම ස්වාධීන කණ්ඩායමක්ම ඉදිරිපත් කරන ලබන ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ කාර්යාලයට ඉදිරිපත් කරලා ඒ කාර්යාලයෙන් ඒ සඳහා ආර්ථිකමය වශයෙන් විශ්ලේෂණයක් ලබා ගත යුතුව තිබෙනවා. අපේ රටේ මැතිවරණ ප්‍රකාශන දිහා බලපුවාම ඒ බොහෝ මැතිවරණ ප්‍රකාශනවල තිබෙන්නේ දෙනේම විතරයි. අසීමිත දීම් දෙනවා. නමුත් ලැබෙන ආදායම පිළිබඳව කොහොමද ආදායම ගන්න කියන එක පිළිබඳව මොනම ආකාරයකවත් ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් වෙන්නේ නැහැ. එම නිසා මේක ඉතාමත් හොඳ පියවරක් විදිහටයි මා පෞද්ගලිකව දකින්නේ. එම නිසා මේ පනත තුළ ඒ තිබෙන අවශ්‍ය නම් කියන தત્ත්වය નિවැරදි කරලා මං හිතන්නේ මේක નીતિගත කළ යුතුයි. සෑම මැතිවරණයකදීම දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද මැතිවරණ ප්‍රකාශන සම්බන්ධව ආර්ථිකමය වශයෙන් විග්‍රහයක් ලබා ගැනීම සිදු කළ යුතු වගේම ඊට පස්සේ තවත් පියවරක් තිබෙනවා. යම් ජයග්‍රහණය කරන ජනාධිපතිතුමා හෝ තුමිය හෝ ආණ්ඩුව හෝ පිහිටුන ආණ්ඩුව ඒක ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් පසුවිපරමක් කිරීම තවත් ඉදිරි පියවරක් විදිහට සැලකිය යුතුව තිබෙනවා. මැතිවරණවලට විතරයි ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ ඡන්දය අරගෙන ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබෙන දේවල් පැත්තක තිබෙලා කිරීම තමා මම නියෝජනය කරන දේශපාලන පක්ෂ ඇතුළු මේ පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ බහුතරයක් මේ දක්වා සිදු කරලා තිබෙනවා. ඒක නිවැරදි කරගත යුතුයි. ඒ වගේම අද අපි දන්නවා විශේෂම විගණකාධිපතිතුමාගේ වාර්තාවල බොහෝ වශයෙන් අයවැයෙන් වෙන් කරන ලද මුදල් පිළිබඳව පළදායි ආකාරයට යෙදවීම පිළිබඳව ප්‍රශ්න කරනාවක් තිබෙනවා. සමහර අමාත්‍යංශවලට මුදල් වෙන් කරනවා. නමුත් ප්‍රාග්ධන වියදම් වලට යොදවපු මුදලුත් කාරක ප්‍රාග්ධනය සඳහා යොදවලා ඒ පුනරාවර්තන වියදම් සඳහා යොදවලා පළදායි නොවන ආකාරයට මුදල් අපතියම් අවස්ථා අනන්තවත් තිබෙනවා. එවගේම අද විශේෂයෙන්ම අපේ රටේ විදේශ ණය අරගෙන කරන ව්‍යාපෘති පිළිබඳව පළදායිතාවයේ අපි විදේශ ණය ගත්තත් පාර්ලිමේන්තුවෙන් ණය වාරික ගෙවන්න ඕනේ. එතකොට මේ විදේශ ව්‍යාපෘති විදේශ ආධාර විදේශ ණය නැතුව අපි වගේ රටකට දිනු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක පිළිගන්නවා. නමුත් අපි මේ ලබා ගන්නා මුදල් වලින් පළදායිතාවයේ පිළිබඳව අද දැවැන්ත ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. දැන් අද අපි හවස කොළඹ නගර සභාව කැඳවලා තිබෙනවා. විශේෂයෙන්ම විදේශ ණය ආධාර අරගෙන කොළඹ නගරයේ ජලපහන පද්ධතිය අවුරුදු 16ක් ඒ සඳහා ණය දැන් ගෙවනවා. නමුත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ ව්‍යාපෘතිය නිලධාරීන්ට පඩි ගෙවනවා. නමුත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙලා නැහැ. එතකොට අපි ණය ගන්නවා, ණය වාරිකේ ගෙවනවා. ඒ ව්‍යාපෘති පිළිබඳව පසු විපරමක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ බොහෝ සෑම එකක්ම නෙමෙයි, මම හිතන්නේ 50%-60%ක්ම. මේක තමයි තිබෙන තත්ත්වේ. එවගේම අපි අයවැය කියන්නේ සමස්ත රටේ ආදායම. නමුත් අපි පිළිගත යුතුයි අද පළාත් පාලන ආයතන සහ පළාත් සභා ඒ අය උපයන සමහර සල්ලි කොහෙවත් ගණනය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් පළාත් පාලන ආයතනයක් වේවා, පළාත් සභාවක් වේවා, මේ සෑම ආයතනයක්ම පාර්ලිමේන්තුව තුළින් හදන අනපනත් වලින් තමයි මේ සල්ලි ඉපයීම් සිදු කරනු ලබන්නේ. නමුත් අපේ රටේ සමස්ත ආදායම විදියට අපි මේයා පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කර ලබන අයවැය නෙමෙයි, ඇත්ත යථාර්ථ අයවැය පළාත් පාලන ආයතන සහ පළාත් සභාව විසින් තවත් ආදායම් විශාල ප්‍රමාණයක් රටේ විවිධ අංශ කෙරෙහි අපි යොමු කරනු ලබනවා. ඉතින් ඒ නිසා මේ සමස්ත අයවැය ක්‍රියාවලිය පිළිබඳව දැනට වඩා ඍජු අධීක්ෂණයක්
කරමිටා තම මිනිත්තු දෙකක්
අනිවාර්යෙන්ම අවශ්‍යයි. එවගේම මේ අනපනස් සකස් කරලා තව සිද්ධ වෙන දෙයක් තමයි අපි ආයතන පිහිටවනවා, කාර්යාල පිහිටවනවා. නමුත් බොහොමයක් කාර්යාල ආයතන මේ අනපනත් වල අරමුණු නෙමෙයි ඊට කරන්නේ, ඇවිල්ලා වෙන වෙන දේවල් කරනවා. මේක තමයි ඇත්ත කතාව. සමහර ආයතන දන්නේ නැහැ ඒ ආයතනයේ පිහිටවපු පනත තිබෙන කාර්යභාරයන් මොනවද කියන එකවත් දන්නේ නැහැ ආයතන. ඒ පිළිබඳව අවබෝධයක්වත් නැහැ. එම නිසා අපි කොච්චර මේ පාර්ලිමේන්තුව තුල මෙවැනි ආකාරයෙන් අනපනත් හදලා ආයතන ස්ථාපිත කළත් ඒ ආයතන වලින් සිදුවන කාර්යභාරය සහ ඒ ආයතන වල සිදුවන කටයුතු තුලින් තමයි අපට අවසානයේ ජනතාවටත් රටටත් ඒ නිසි ප්‍රතිඵල ලබා ගන්න අනිවාර්යෙන්ම පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මේ නිසා අපි ප්‍රාර්ථනා කරනවා මේක ඉතාමත් වැදගත් කාර්යාලයක්, වගකීම් සම්භාරයක් තිබෙන කාර්යභාරයක් දැනට පාර්ලිමේන්තුව විසින් සිදු කරනු ලබන මේ මූල්‍ය වගකීම ක්‍රියාවලියට ශක්තියක් ලබා දෙන ආයතනයක්. ඒ ආයතනයේ බොහොම ස්වාධීන ආයතනයක් ව්‍යවස්ථාදායක මණ්ඩලයෙන් නියෝජිතව පත් කරනු ලබන්නේ. එම නිසා දේශපාලන පක්ෂභේදයකින් තොරව ජනතාවගේ පැත්තින් රට වෙනුවෙන් මේ ආයතනයේ පත්වන නිලධාරීන්ට කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් පාර්ලිමේන්තුව විදිහටත් අපි ගිණුම් කාරක සභාව විදිහටත් අපි අපේ සම්පූර්ණ සහයෝගය දායකත්වයේ මේ වෙනුවෙන් ලබා දීමට කටයුතු කරනවා කියන එක සඳහන් කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම සිත කරව මැතුමනි. කරු නිරෝෂන් පෙරරා මැතුම ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින පාර්ලිමේන්තුව අයවැය කාර්යාල පිහිටවීම සඳහා පනත ඉතාම කාලීන පනතක්. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයේ පුරාම මේ රට ණයකාරයෙක් බවට පත් කරලා තියෙනවා. ඒ ණයකාරයෙක් බවට පත් වෙලා අපි ඒ ණය ගෙවා ගන්න බැරුව අද වෙනකොට බංකොලොත් රාජ්‍යයක් බවට පත් වුණා. එතකොට අපි පුන පුනා මේ පාර්ලිමේන්තුව මූල්‍ය වගකීම, ඒ වගේම මේ රටේ අනාගතය මේ පාර්ලිමේන්තුවට බාර කරත් මේ පාර්ලිමේන්තුව අසාර්ථක වීම හේතුවෙන් අද වෙනකොට විශාල පීඩනයක් මේ රටේ ජනතාවට දීලා තියෙනවා. මේ රටේ ජනතාවට මේ පාර්ලිමේන්තුව ගත්ත වැරදි තීන්දුව తీරන, ඒ වගේම අයවැය හැම වෙලාවෙම ඉදිරිපත් කළා විශාල ණය බරකින් මේ රට ඉස්සරහට යෑමට තැත් කිරීම හේතුවෙන් අද වෙනකොට මේ પરම්පරාව විතරක් නෙමෙයි අනාගත પરම්පරාවට විශාල ණය මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි කියනවා මේ අයවැය කාර්යාලය විවිධ රටවල පිහිටලා තියෙනවා. නමුත් මේ නීති රීති නෙමෙයි වැදගත් වෙන්නේ, මේ නීති රීති ක්‍රියාත්මක කිරීම. දැන් අපේ රටේ අපි දකිනවා විවිධ ස්වාධීන කොමිසම් කියලා පත් කරා. නමුත් විවිධ කාලවල වලදී මේ ස්වාධීන කොමිසම් වලට පත් කරපු විවිධ පුද්ගලයෝ ස්වාධීනව හැසිරුන්නේ. එතකොට ස්වාධීනව හැසිරුන්නේ නැති ඒ නිලධාරී තුලින් ඒ ස්වාධීන කොමිසම් කියපු ඒ බෝඩ් ලෑල්ලට විතරක් ඒක සීමා වුණා. ඒ ස්වාධීන කොමිසම් හරියට ඒවා ක්‍රියාත්මක වෙලා අපේ රටේ ජනතාව ඒ බලාපොරොත්තු වුණු ස්වාධීනත්වය ඒ කොමිසම් තුලින් මේ රටේ ජනතාවට දීමට හැකි වුණේ නැහැ. ඉතින් ඒ හින්දා මේ අයවැය කාර්යාලය කියන සංකල්පය හොඳ වුණත් මේකේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ නායකයෝ මේ දේශපාලන සංස්කෘතිය තුලින් මේ අයවැය කාර්යාලයේ ස්වාධීනත්වය යටපත් කිරීමට අනාගතයේදී ක්‍රියා කරයිද කියලා අපේ ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ වගේම අපි දකිනවා මේ රට මේ වෙනකොට යන මාර්ගය ගත්තොත් දැන් වෙනකොට තවත් ණය කන්දරාවක් මේ වසර තුලත් අරගෙන තමයි මේ රජය ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. 2022 දී ඇමරිකන් ඩොලර් බිලියන 85ක් වුණු අපේ ණය ප්‍රමාණය 2023 අප්‍රියල් වෙනකොට ඩොලර් බිලියන 91ක් බවට ඊට වඩා වැඩි සංඛ්‍යාවකට වැඩි වෙලා තියෙනවා. එතකොට අපි පුන පුනා කිව්වා මේ උද්දමනය පාලනය කිරීම සඳහා මේ රටේ තියෙන විශේෂයෙන්ම පොලි අනුපාතය වැඩි කිරීම, ඒ වගේම අනිකුත් දේවල් කිරීම ප්‍රමාණවත් නැහැ. මේ රටේ ආදායම උත්පාදනය කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම මේ රටට ඩොලර් ගේන්න මේ රටේ සංචාරක කර්මාන්තය, ඒ වගේම විදේශ ප්‍රේෂණ විතරක් ප්‍රමාණවත් මදි. මේ රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරලා මේ රටේ අපනයනය ශක්තිමත් කරේ නැත්තම් මේ රජයට තවත් ණය ගන්න වෙයි කියලා අපි පුන පුනා කිව්වා. නමුත් අපි එක පැත්තකින් මේ මූල්‍ය යම්කිසි IMF වැඩසටහනේ වෙනස්කම් අපිට පේනවා වුණාට මේ රටේ අද ආදායම් මාර්ග ශක්තිමත් කිරීමට වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා නැහැ. දැන් අපි දැක්කා 2023 පළවෙනි කාර්තුවේ මේ රටේ දළ ජාතික නිෂ්පාදනයට ඍණ 11.5ක කඩාවැටීමක් වුණා. එතකොට දළ දේශීය නිෂ්පාදනය ඍණ 11.5ක් කඩාවැටෙනවයි කියන එකට කාර්මික අංශයේ දායකත්වය ඍණ 23.4ක්. එතකොට ඒ ඍණ 23.4ට වඩාත්ම බලපාලා තියෙන්නේ මේ රටේ ඉදිකිරීම් අංශය ඍණ 38කින් අද පසුබැහැලා තියෙනවා. එතකොට ඍණ 38ක් කියන්නේ මහමාර්ග වෙන්න පුළුවන්, නිවාස වෙන්න පුළුවන්, ඒ සියලුම ඉදිකිරීම් අංශවලින් විශේෂයෙන්ම මේ ඉදිකිරීම් අංශය මේ රට ස්ථාපනය කරේ ආනයනය මත පදනම්. අපි ගෙයක් ගත්තත් ගේ සඳහා ටයිල් එක ඉඳලා අනිත් දේවල් විශේෂයෙන්ම විශාල වියදමක් දරලා ආනයනය පදනම් වෙලා ඒ ඉදිකිරීම් අංශය යම්කිසි ඒ පදනමක් වුණ හින්දා ඒ ප්‍රශ්නේ වෙලා තියෙනවා. ඒ වගේම අපි ගත්තාම සේවාංශය 2023 ජනවාරි මාර්තු පළවෙනි කාර්තුවේ ඍණ 5කට පසුබෑමක් වෙලා තියෙනවා. මේ රටේ අඩුම තරමේ යම් කිසි වර්ධනයක් පෙන්වලා තියෙන්නේ කෘෂිකර්මාංශය ඒක දසම අටක වර්ධනයක් පෙන්වලා තියෙනවා විශේෂයෙන්ම මේ රටේ වී වගාවේ යම් කිසි වර්ධනයක් තියෙනවා එතකොට අපි මේ අවස්ථාවේදී ආණ්ඩුවෙන් මතක් කරලා දෙනවා මේ රටේ විදුලි බිල වැඩි කිරීම ඒ වගේම පොලි අනුපාතය වැඩි කිරීම හේතුවෙන් මේ රටේ සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු මේ රටේ කර්මාන්තවලට විශාල බලපෑමක් වෙලා තියෙනවා. ඒවා කඩා වැටීමට ලක් වෙලා තියෙනවා. ඒක තමයි මේ අපිට පෙන්වන්නේ මේ පළවෙනි කාර්තුවේ ඍණ 23.4. එතකොට අපි මේ අවස්ථාවේදී කියනවා මේ රටේ ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා අපේ තියෙන අඩුපාඩු හරියට අපි තේරුම් ගන්න ඕන. දැන් අපේ ශ්‍රම බලකායේ විශාල අඩුපාඩුවක් තියෙනවා. දැන් ශ්‍රම බලකාය ගත්තාම මේ රටේ රාජ්‍ය සේවයේ ඉන්නවා 116ක ප්‍රමාණයක්. එතකොට මේ රාජ්‍ය සේවය මීට වඩා විශාල අඩු ප්‍රමාණයකින් ශ්‍රමයකින් කිරීම සඳහා විශේෂයෙන්ම ඩිජිටල්කරණය වැනි දේවල් මං හිතන්නේ අවුරුදු ගණනාවක් නෙමෙයි දශක ගණනාවක් අද ප්‍රමාද වෙලා තියෙනවා. ඒ වගේම අපේ රටේ ත්‍රිවිල් ලක්ෂ 11ක් තියෙනවා. ඒ ත්‍රිවිල් වැඩි වෙලා තියෙනවා. මොකද මේ රටේ හරි පොදු ප්‍රවාහන සැලැස්මක් මේ රටේ ක්‍රියාත්මක නොකිරීම හේතුව. ඉතින් ඒ හින්දා ලක්ෂ ගණනාවක් මේ ත්‍රිවිල් වලින් අපේ රටේ ජනතාවගේ ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සඳහා ඒකට වෙන් වෙලා තියෙනවා. ඒ වගේම කෘෂිකර්මය සහ දීවර අංශවල නවීකරණය නොවු නිසා විශාල ශ්‍රම බලකායක් අපේ ආහාර ලබා දීම සඳහා ඒකට වෙන් වෙලා තියෙනවා. ඒ වගේම අපි මේ රටේ ජනතාවට හොඳ වැටුපක් ගන්න බැරි වුණු ආර්ථිකයක් නිර්මාණය කරපු හින්දා විශාල ප්‍රමාණයක් මැද පෙරදිග ඇතුළු විදේශ රටවලට ගිහිල්ලා ඒගොල්ලන් ඒ ආර්ථික වලින් හම්බ කරලා මේ රටට ප්‍රේෂණ වශයෙන් ලබා දෙන්නට කටයුතු කළ තැන. ඉතින් ඒ හින්දා අපිට අපේ රටේ ශ්‍රම බලකාය ලක්ෂ 25කට වඩා විවිධ අංශවලට හිර වෙලා තියෙන ශ්‍රම අතිරික්තයක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ ශ්‍රම බලකාය නැවත අපේ අපනයන ශ්‍රේෂ්ත්‍රය කේන්ද්‍ර කරගෙන අපේ අපනයනය ශක්තිමත්
කරලා
ඒ තුලින් අපිට විදේශ ආයෝජන ඒ වගේම විදේශ සම්පත් ගියමට අපි මේ ආර්ථිකය වෙනස් කර යුතුයි. ඉතින් අපි මේ අවස්ථාවේදී කියනවා මේ රටේ මේ බංකොලොත් වීමේ ප්‍රධාන ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ ආණ්ඩු දිගින් දිගටම මේ රටේ ආදායමට වඩා වියදම් කිරීමයි. ඒ ආදායමට වඩා වියදම් කිරීමට හැම වෙලාවෙම මේ රටට හැම අයවැයක්ම ඉදිරිපත් කළා තියෙනවා. ඒ අයවැයේ හිගයට හැම වෙලාවෙම ණය අරන් තියෙනවා. ඒ ණය ගෙවීම සඳහා කිසිම ආදායම් ඉපදවීමේ වැඩපිළිලක් හරියට ක්‍රියාත්මක කරලා නැහැ. ඒ විදේශ ආයෝජන දේශීය ආයෝජන ඇතුළු ඒ ආයෝජන මේ රට ගෙන්නීමේදී යම් කිසි බලපාන කරුණු තියෙනවනම් අපිට අධික විදුලි මිල ඒ වගේම ශ්‍රම බලකාය ඒ වගේම කම්කරු නීති ඒ වගේම අපගේ අධිකරණ පද්ධතියේ තියෙන ඒවා ප්‍රමාද ඇතුළු විවිධ අංශ ගැන මේ පාර්ලිමේන්තුව හෝ මේ අමාත්‍යංශ තුලින් හරි විශ්ලේෂණයක් කරලා නැ දිගින් දිගටම අපි වෙනත් රටවල් එක්ක සසදද්දී අපි ඉන්දියාවත් එක්ක සසදද්දී ආසියාවේ අනිත් රටවල් එක්ක සසදද්දී අපේ නිෂ්පාදන වියදම දිගින් දිගටම වැඩි නිෂ්පාදන වියදමක් තියෙන්නේ ඒ වගේම අපේ ආර්ථිකයේ කාර්යක්ෂමතාව මයින්කොට අපේ ආර්ථික කාර්යක්ෂමතාවම ඉතාම අඩු මට්ටමක තියෙනවා. ඉතින් ඒක දැකලා මං හිතන්නේ කිසිම ආයෝජකෙක් මං හිතන්නේ දේශපාලනික ආයෝජකයෝ ඇරෙන්නට මේ රටේ සාමාන්‍ය ආයෝජකෙක් මේ රටට හැරිලා බලන්නේ ඒගොල්ලන් වෙන රටවල් වලට යනවා. මොකද වෙන රටවල් වලට ගිහිල්ලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ලාභ උපයා ගන්න නැත්නම් ඒගොල්ලන්ගේ අනාගත සලස්මල් ස්ථාවර ප්‍රතිපත්ති යටතේ ඒගොල්ලන් කරන්ඩ ඒගොල්ලන් පෙළඹෙනවා. ඉතින් ඒ හින්දා අපේ රටේ දේශපාලන වාතාවරණය මේ වෙනකොට අස්ථාවර වෙලා තියෙනවා. අපි තන්නේ තව අවුරුදු දෙකකින් ආර්ථික ප්‍රතිපත්තියක් මේ රටේ ක්‍රියාත්මක වෙයිද කියලා. එතකොට ඒ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වෙන ගානට මං හිතන්නේ මේ රටේ ව්‍යාපාරිකයෝ නැත්තම් විදේශ ආයෝජකෝ ඒගොල්ලන් ලෑස්ති නැහැ. ඒ ආණ්ඩුවල තියෙන ප්‍රතිපත්ති වෙනස් ප්‍රතිපත්ති වලට ඒගොල්ලන්ගේ ව්‍යාපාර යටත් කරන්න. ඉතින් ඒක තමයි අපේ වෙලා තියෙන විශාල ප්‍රශ්නයක්. ඒ පිළිබඳව මේ පාර්ලිමේන්තුව අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම මේ අයවැය කාර්යාලය නිකන් නමට බෝඩ් කෑල්ලකට සීමා නොවි මේ අයවැය කාර්යාලය යම්කිසි දායකත්වයක් දෙනවා නම් ඒක මේ දේශපාලන සංස්කෘතියට උඩින් ගිහිල්ලා ඒක ශක්තිමත් කරලා ඒ තුලින් මේ රටේ තියෙන අනවශ්‍ය වියදම් කපා හැරලා ඒ වගේම අපගේ ආදායම් මාර්ගය වැඩි කරලා මේ රටේ මේ ණය ගෙවන්න අපි පටන් ගන්න ඕනේ. මේ ණය ගෙවන්න අපි පටන් ගන්න නැත්නම් මේ ණය ගෙවීම සඳහා හරි සැලසුමක් ආදායම් උපයන සැලසුමක් අපි ක්‍රියාත්මක කරේ නැත්නම් මං හිතන්නේ මේ රටේ නැවතත් අපේ රටේ දේශපාලනය අස්ථාවර වෙලා අපේ රට අස්ථාවර වෙලා විශාල විනාශයකට යනවා කියමින් මම කතාව අවසන් කරනවා.
කොහෙන්ද සිත ගර්බන්ත? ගරු SMM මුසාරප් මහත්මයා අපතමාට මිනිත්තු 14ක් කාලයක්
තිබේ. අලවතර අරලාලනම් නිකරතර අන්බුඩියෝනු මාකිය වල இறைவனின் துணை கொண்டு ஆரம்பம் செய்கின்றேன். பிரதி சபாநாயகர் அவர்களே, இன்று பாராளுமன்றத்தில் பாராளுமன்ற வரவு செலவு திட்ட அலுவலகம் என்கின்ற ஒரு முக்கியமான ஒரு பில் சமர்ப்பிக்கப்பட்டிருக்கிறது. உண்மையிலே ஒரு அமங்கலமான ஒரு சம்பவம் நடக்கிற போது அதனைத் தொடர்ந்து ஒரு மங்களமான சம்பவம் நடக்கும் என்பார்கள். ஒரு வீட்டிலே ஒரு மரணம் விழுந்தால் அதனைத் தொடர்ந்து ஒரு நல்ல நிகழ்வு, ஒரு திருமண வைபவம் போன்றதான ஒரு நல்ல நிகழ்வு தொடர்ச்சியாக நடக்கும் என்ற ஒரு கருத்து, ஒரு மொழி சமூகத்தின் மத்தியிலே இருக்கிறது. அதே போலதான் எமது நாட்டிலே இந்த பொருளாதார பின்னடைவு ஏற்பட்டதன் பிற்பாடு சில நல்ல விடயங்களை நாம் பார்க்கின்றோம். ஏற்கனவே ஜப்பானிலே ஹிரோசிமா நாகசாகியிலே குண்டு விழுந்ததன் பிற்பாடு ஒரு மிகப்பெரிய ஒரு அழிவை அவர்கள் சந்தித்தார்கள். அதன் பின்னர் அந்த நாட்டிலே பல்வேறு நல்ல மாற்றங்கள் ஏற்பட்டது. இவ்வாறு எம்முடைய நிலை குலைந்து நாம் செய்வதறியாத திகைத்து போகிற சந்தர்ப்பங்களில் தான் புதிய வழிமுறைகள் பற்றிய ஒரு பார்வை நமக்கு வரும். அந்த வகையில் இலங்கையும் பொருளாதார ரீதியாக மிகப்பெரிய பின்னடைவை சந்தித்ததன் பிற்பாடு எமது நாட்டிலே பல்வேறு கொள்கை மாற்றங்களை கொண்டு வருவது தொடர்பான ஒரு சிந்தனை நமக்கு புதிதாக பிறந்திருக்கின்றது. சுதந்திரத்துக்கு பின்னர் 75 வருடங்களை கடந்திருக்கின்ற நாம் இன்று புதிய புதிய கொள்கை வகுப்பாக்கங்களை செய்ய தொடங்கி இருக்கின்றோம். மனதிற்கு மகிழ்ச்சியாக இருக்கின்றது. எனவே 75 வருடங்களும் என்ன செய்தோம் என்கின்ற ஒரு கேள்விதான் இங்கே நியாயமான ஒரு கேள்வி. பழையன கலியட்டும் புதியன புகட்டும் என்று சொல்வதைப் போல இன்றைய தினம் கூட பாராளுமன்றத்திலே இந்த பாராளுமன்ற வரவு செலவு திட்ட அலுவலகம் என்கின்ற ஒரு புதிய அலுவலகத்தை தாவிப்பதற்கான ஒரு பில் சமர்ப்பிக்கப்பட்டிருக்கிறது. அரசாங்க தரப்பிலிருந்து இது மே மாதம் அளவில் சமர்ப்பிக்கப்பட்டு நான் நினைக்கின்றேன் அரசாங்க நிதி பற்றிய குழுவினுடைய தவிசாளர் கௌரவ ஹர்ஷதி சில்வா அவர்களால் பாராளுமன்றத்தில் 23 June 20 மீண்டும் இது சமர்ப்பிக்கப்பட்டிருக்கிறது. இன்று ஒரு பில் வடிவிலே வந்திருக்கின்றது. உண்மையில் மிகவும் பாராட்டத்தக்கதான ஒரு விடயமாக நான் இந்த இடத்திலே நான் இந்த விடயத்தை பார்க்கின்றேன். ஏனென்றால் ஒவ்வொரு வருடமும் வரவு செலவு திட்டத்தின் ஊடாக பல்வேறு முன்மொழிவுகள் செய்யப்படும். இந்த முன்மொழிவுகளினுடைய வலிதான் தன்மை என்ன? இந்த முன்மொழிவுகள் உண்மையிலே அங்கே சொல்லப்படுவது போன்று ஒரு நம்பிக்கையை மக்களுக்கு கொடுத்திருக்கிறதா? சில பொருளாதார முன்மொழிவுகளாக இருக்கலாம், அல்லது எங்களுடைய செலவீனத்தை குறைத்து வருமானத்தை அதிகரிப்பதற்காக நாங்கள் சொல்கின்ற வழிவகைகளாக இருக்கலாம், அபிவிருத்தி திட்ட முன்மொழிவுகளாக இருக்கலாம். இவைகள் சொல்லப்படுகின்ற போது வரவு செலவு திட்டத்திலே நமது பிரதேசத்தினுடைய ஒரு அபிவிருத்தி தொடர்பான விடயம் உள்வாங்கப்பட்டிருக்கிறது என்று சந்தோஷப்படுகிற மக்களை பார்க்கிறோம், அல்லது நமது பிரதேசத்தினுடைய நீண்டகால தேவையாக இருக்கின்ற ஒரு நீர்ப்பாசன திட்டம் இப்போது வரவு செலவு திட்டத்தில் உள்வாங்கப்பட்டிருக்கிறது என்கின்ற ஒரு சந்தோஷமான மனநிலையோடு இருக்கின்ற மக்களை பார்க்கின்றோம். இப்படி ஒவ்வொரு விடயமும் வரவு செலவு திட்டத்தில் உள்வாங்கப்படுகிற போது எமக்கு நல்ல விடயங்கள் இனிமேல் நடக்கும் என்கின்ற நம்பிக்கை மக்களுக்கு பிறக்கிறது. ஆனால் இவ்வாறு உள்வாங்கப்படுகின்ற விடயங்கள் தொடர்ச்சியாக நடந்தேறுகிறதா அல்லது நடத்தி முடிக்கப்படுகிறதா என்றால் கேள்விதான். நான் அவ்வப்போது இந்த பாராளுமன்றத்தில் பேசுகிற ஒரு விடயம்தான் மாவட்ட அபிவிருத்தி குழு கூட்டத்தில் எடுக்கப்பட்ட தீர்மானங்கள் என பொதுமக்கள் பல ஆண்டு தீர்மானங்களை ஒன்றாக ஃபைலிலே கட்டி வைத்திருப்பார்கள். உங்களுடைய காணிகளை விடுவிக்கின்றோம், அல்லது நீங்கள் இழந்த காணிகளுக்கு உங்களுக்கு நஷ்டஈடு வழங்குகின்றோம், அல்லது உங்களுடைய நீர்ப்பாசன திட்டத்தை மேற்கொள்கிறோம். இப்படி பல தீர்மானங்கள் தொடர்ச்சியாக ஒவ்வொரு ஆண்டும் மேற்கொள்ளப்படும், ஆனால் அவை நடைபெறுவதில்லை. இதுபோலதான் வரவு செலவு திட்டம் இந்த பாராளுமன்றத்தில் சமர்ப்பிக்கப்பட்டு அங்கீகரிக்கப்படுகிற போது அந்த வரவு செலவு திட்டத்தில் குறிப்பிடப்பட்டிருக்கின்ற விடயங்கள் நடக்கும் என்ற நம்பிக்கை மக்களுக்குள் எழுகிறது. எனவே நீண்ட காலமாக ஒரு முக்கியமான தேவைக்காக காத்திருக்கின்ற மக்கள் இந்த வரவு செலவு திட்டத்தின் போதான முன்மொழிவுகள் தொடர்பான மிகுந்த ஏக்கத்தோடு இருப்பார்கள். ஆனால் அடுத்த ஆண்டு வரவு செலவு திட்டம் அந்த குறித்த அரசாங்கத்தால் சமர்ப்பிக்கப்படும் அல்லது பிறிதொரு அரசாங்க மாற்றத்தின் மூலமாக வேறொரு அரசாங்கத்தால் சமர்ப்பிக்கப்படுகிற போது இந்த நாட்டிலே முன்மொழியப்பட்ட அபிவிருத்தி திட்டமாக இருக்கலாம், நல்ல சில கொள்கை வகுப்பாக்கங்களாக இருக்கலாம், தொடர்ச்சியாக கொண்டு செல்வது கிடையாது. எனவேதான் இந்த 75 வருடமாக எமது நாட்டினுடைய பொருளாதார அரசியல் ஸ்திரத்தன்மை இல்லாமைக்கான காரணம் என்னவென்றால், எந்த ஒரு விடயத்திலுமே ஒரு மேற்பார்வை அல்ல இல்லை, ஒரு சூப்பர்வைசிங் பாடி இல்லை, ஒரு தொடர்ச்சி தன்மை இல்லை. நான் கூட ஜனாதிபதியினுடைய செயலாளரை சந்தித்து கூறினேன், மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டத்தில் எடுக்கப்படுகிற தீர்மானங்களை முகாமை செய்வதற்கும் கண்காணிப்பதற்குமான ஒரு குழுவை ஜனாதிபதி அலுவலகத்தில் நியமியுங்கள், தொடர்ச்சியாக தீர்மானங்கள் எடுப்பதிலே எந்த ஒரு பிரயோசனமும் இல்லை, அந்த தீர்மானத்தை நடைமுறைப்படுத்துகின்ற வழிவகைகளை செய்வதில் தான் ஒரு அரசாங்கத்தினுடைய வெற்றியும் ஒரு நாட்டினுடைய வெற்றியும் தங்கியிருக்கின்றது என்று அடிக்கடி சொல்வேன். அதுபோலதான் வரவு செலவு திட்டத்தில் உள்வாங்கப்படுகின்ற விடயங்களை எப்படி நாம் தொடர்ச்சியாக கொண்டு செல்வது என்பது தொடர்பான ஒரு மெக்கானிசம், ஒரு பொறிமுறை தேவைப்படும். அந்த வகையில் இன்று இந்த பாராளுமன்றத்தில் ஒரு பட்ஜெட் ஆபீஸ், ஒரு வரவு செலவு திட்ட காரியாலயம் திறக்கப்பட இருக்கின்ற ஒரு இந்த பில்லை நான் வெகுவாக பாராட்டுகின்றேன். இது மிக அவசியமான ஒரு விடயம். இதிலே சொல்லப்பட்டிருக்கின்றது, இதனுடைய பிரதானமான இருவர் ஜனாதிபதியினுடைய பரிந்துரையின் பேர் நியமிக்கப்படுகின்றார். அதேபோன்று அவருக்கான அலுவலகங்கள் அமைக்கப்படுவதாகவும் தெரிவிக்கப்படுகின்றது. பாராளுமன்றத்தினுடைய அரசியல் அமைப்பு பேரவையினால் முன்மொழியப்படுபவரை ஜனாதிபதி நியமிப்பதாக சொல்லப்படுகின்றது. எனவே இவ்வாறு நியமிக்கப்படுபவர் தகுதி வாய்ந்தவராகவும் அதே சமயத்தில் நாணயமானவராகவும் உயர் ஒழுக்க நேர்மை உடையவராகவும் சிறந்த நட்பண்புடையவராகவும் இருத்தல் வேண்டும் என்றும் இங்கே தெரிவிக்கப்பட்டிருக்கின்றது. பாராளுமன்ற வரவு செலவு திட்ட அலுவலர், பிரதி பாராளுமன்ற வரவு செலவு திட்ட அலுவலர், மதியுரை குழு மற்றும் பாராளுமன்ற வரவு செலவு திட்ட அலுவலகத்தின் பணியார் தொகுதியினர் ஆகியோரை நியமித்து இந்த அலுவலகம் இயங்கி இருப்பதாக இந்த எங்களுடைய சட்ட மூலம் தெரிவிக்கின்றது. நிச்சயமாக இவ்வாறு நியமிக்கப்படுபவர்கள் கட்சி பேதங்கள் அற்று பக்கச்சார் பற்று அதே சமயத்தில் இவர்களுக்கு கொடுக்கப்பட்டிருக்கின்ற பொறுப்புகளை மிகச் சரியாக செய்பவர்களாக இருக்க வேண்டும். ஒரு பாராளுமன்றத்திலே இப்பொழுது வரவு செலவு திட்ட அலுவலகம் அமைக்கப்பட்டிருக்கிறது என்பதற்காக வரவு செலவு திட்டத்தை தயாரித்து இங்கே சமர்ப்பிப்பவராக இந்த அலுவலகம் இருக்கப் போவதில்லை. நிதியமைச்சு தான் சமர்ப்பிக்கப் போகிறது, நிதியமைச்சு தான் வரவு செலவு திட்டத்தை தயாரிக்கப் போகிறது. ஆனால் இங்கே தயாரிக்கப்படுகின்ற நிதியமைச்சனுடைய வரவு செலவு திட்டம் தொடர்பாக நல்ல முன்மொழிவுகளை, ஒரு பகுப்பாய்வுகளை செய்யக்கூடிய ஒரு தன்மை இந்த அலுவலகத்துக்கு காணப்படுகின்றது. ஒவ்வொரு வருடமும் கொண்டுவரப்படுகின்ற வரவு செலவு திட்டம், அதில் நடந்த விடயங்கள், நடக்காத விடயங்கள், அதனுடைய தொடர்ச்சி தன்மை பற்றிய நல்ல அறிவுரைகளை கூறக்கூடியதான தன்மை இந்த வரவு செலவு திட்ட அலுவலகத்திற்கு இருக்கின்றது. எனவே இந்த வரவு செலவு திட்ட அலுவலகம் என்பது சுயாதீனமாக இயங்க வேண்டும், அதே சமயத்தில் மிக வினைத்திறனாக இயங்க வேண்டும். வெறுமனே இந்த ஆபீஸ்கள் கமிட்டிகள் அமைக்கப்படுவது போல இந்த கமிட்டிகளும் அமைந்துவிடக் கூடாது என்பதை நான் இங்கே தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். எமது ஜனாதிபதி ரணில் விக்ரமசிங் அவர்கள் வந்ததன் பிற்பாடு செக்டோரியல் ஓவர்சைட் கமிட்டி நிறைவே அவர் இப்பொழுது நியமித்திருக்கின்றார். அதில் மிக முக்கியமாக நல்ல பல குழுக்கள் அமைக்கப்பட்டிருக்கின்றன. அந்த குழுக்களின் ஊடாக சிறந்த தீர்வுகள் எட்டப்படுவதற்கான சில நடவடிக்கைகள் இங்கே இடம்பெறுவதை நான் பார்க்கின்றேன். முதலிலே நான் அதற்கான பாராட்டுக்களை தெரிவிக்கின்றேன். அந்த அடிப்படையிலே பார்க்கின்ற போது பகிரங்க நிதி மீதான குழு, அதேபோன்று வழிகளும் வழிவகைகளும் பற்றிய குழு, இந்த வேஸ் அண்ட் மீன்ஸ் கமிட்டி என்கின்ற ஒரு கமிட்டியும் நியமிக்கப்பட்டிருக்கிறது. நான் கூட அந்த குழுவிலே ஒரு அங்கத்தவராக இருக்கின்றேன். இந்த குழுவினூடாக நாம் இங்கே பார்க்கின்ற போதும் எமது நாட்டிலேயே ஒவ்வொரு துறை சம்பந்தமாகவும் அறிகின்ற போது மிக கவலையாக இருக்கின்றது. நாங்கள் வேஸ் அண்ட் மீன்ஸ் குழுவிலே பல பேரை சந்தித்தோம். அதில் குறிப்பாக முதலீட்டாளர்கள் பலரையும் அழைத்து, ஏற்றுமதியாளர்கள் பலரையும் அழைத்து, உற்பத்தியாளர்கள் பலரையும் அழைத்து நாங்கள் பேசுகின்ற போது அந்தந்த துறை சார்ந்து இந்த குறித்த துறையில ஈடுபடுகின்றவர்களிடமே பல்வேறு நல்ல திருத்தங்கள் இருக்கின்றன. எங்களுடைய ஏற்றுமதி துறைக்கு இந்த மாதிரியான சலுகைகளை எதிர்பார்க்கின்றோம், அரசாங்கம் தருவதாக இல்லை, அல்லது இந்த ஏற்றுமதியை செய்கிற போது இங்கே நடக்கின்ற சில ஊழல்கள் பற்றி அவர்கள் கூறுகிறார்கள். சில விடயங்களிலே எங்களுக்கான ஒரு உறுதித்தன்மை, இன்வெஸ்டர்ஸோடு வெளிநாட்டு முதலீடுகளோடு நாங்கள் இந்த தொழில்துறையை வளர்க்க முற்படுகிற போது இந்த அரசாங்கத்தால் கொடுக்கப்படுகின்ற உத்தரவாதங்கள் மீது நம்பிக்கையற்றவர்களாக வெளிநாட்டு முதலீட்டாளர்கள் இருக்கிறார்கள் என்கின்ற குறைகளை சொல்கிறார்கள். எனவே இந்த செக்டோரியல் ஓவர்சைட் கமிட்டிகளின் ஊடாக நாம் பார்க்கிற போது எமது நாட்டில் மாற்றம் செய்ய வேண்டிய பல விடயங்கள் இருக்கின்றன. அதிலே மிக முக்கியமான சில மாற்றங்கள் இப்போது நிகழ்ந்து வருவதாக நான் நம்புகின்றேன். எனவே இந்த பாராளுமன்றம் மிகுதி காலத்தை ஒரு ஸ்திரத்தன்மையான ஒரு பாராளுமன்றமாக அமைத்து இவ்வாறான நல்ல மாற்றங்களை கொண்டு வருவதற்கு முற்பட வேண்டும். எதிர்க்கட்சியினரும் கூட பொறுப்பு வாய்ந்த சில முன்மொழிவுகளை இந்த பாராளுமன்றத்திற்கு செய்ய வேண்டும். அந்த வகையிலே இந்த பட்ஜெட் அலுவலகம் என்பது, பாராளுமன்ற வரவு செலவு திட்ட அலுவலகம் என்பது மிக முக்கியமான ஒன்று. இந்த வரவு செலவு திட்ட அலுவலகத்தின் ஊடாக மிக வினைத்திறனான எதிர்கால நடவடிக்கைகளை நாம் எதிர்பார்க்கின்றோம். அதுபோன்றுதான் பல துறைகளிலே மாற்றங்கள் நடக்க வேண்டும் என்று நான் எதிர்பார்க்கின்றேன். குறிப்பாக நாம் பார்க்கின்ற போதும் ஒரு அரசாங்கத்தில் இருக்கின்ற உத்தியோகத்தர்கள் சர்வதேச ரீதியாக நாம் நோக்குகிற போது 3% அந்த நாட்டினுடைய சனத்தொகையிலே 3% அரச உத்தியோகத்தர்கள் இருக்க வேண்டும். எமது நாட்டை நாம் எடுத்து பார்க்கிற போதும் 22 மில்லியன் சனத்தொகை கொண்ட எமது நாட்டிலே 15 லட்சத்துக்கும் மேற்பட்ட அரசு உத்தியோகத்தர்களை கொண்டிருக்கின்றோம். எப்படி நாம் அதை செய்கிறோம் என்றால், ஒரு ஆட்சி அதிகாரத்திற்கு வருபவர்கள் தங்களுடைய அரசியலை பலப்படுத்துவதற்காக, மக்களினுடைய செல்வாக்கை அதிகரிப்பதற்காக ஒரு குறைத்த கூட்டு தாபனம் நஷ்டத்தில் இயங்குகிறதா லாபத்தில் இயங்குகிறதா அதனை லாபத்திற்கு கொண்டு வர வேண்டும் என்ற எந்த அக்கறையும் இல்லாமல் புதிது புதிதாக நியமனங்களை வழங்குகின்ற நிலைமையினால் நாங்கள் ஏறத்தால 3% அல்லாமல் 6-7% அதிகமான அரசு உத்தியோகத்தர்களை கொண்டிருக்கின்றோம். அதே போன்று அண்மையில் ஒரு புள்ளி விவரத்தை எனக்கு பார்க்க கிடைத்தது. அரசு அலுவலகங்களில் வேலை செய்கின்ற அதிகாரிகளினுடைய வேலைக்கான வினைத்திறன் 115% தான் இருக்கின்றதாம். அரசு அலுவலகங்களில் பணியாற்றுகின்ற ஊழியர்கள் 115% தான் அவர்கள் வேலை செய்பவர்களாக இருக்கின்றனர். மீது 85% வேலை செய்யாமல் சும்மா இருப்பவர்களாக அல்லது நேரத்தை வீணாக கழிப்பவர்களாக, வீண் பொழுதுபோக்குகளில் அங்கு ஈடுபடுபவர்களாக இருக்கிறார்கள் என்கின்ற ஆய்வு கிடைக்கிற போது எப்படி எமது நாட்டை வளப்படுத்த முடியும்? எப்போதுமே பொதுவாக என்ன சொல்வார்கள், ஒரு வீட்டினுடைய அழகிலே கண் பட்டுவிடக் கூடாது என்பதற்காக ஒரு ஒரு நேத்து பூசணிக்காய் என்று சொல்வார்கள், ஒரு காயை கட்டி விடுவது போல எல்லோரும் என்ன செய்வார்கள், இந்த கண் பார்வை அனைத்தும் அதிலே விழ வேண்டும் என்பதாக நினைத்துக் கொள்வது போல இந்த நாட்டில் ஒரு அபத்தம் இப்பொழுது எழுந்திருக்கிறது. இந்த நாட்டில் என்ன தவறு ஏற்பட்டாலும் அரசியல்வாதிகள் மீது பழியை போட்டுவிட்டு எல்லோரும் அப்படி அமர்வது. எனவே இங்கு அரசு அதிகாரிகள் 15% தான் வேலை செய்கிறார்கள் என்றால் இந்த நாடு எப்படி வளப்பெறும்? நாங்கள் ஜப்பானை எடுத்து பார்க்கின்றோம், சிங்கப்பூரை எடுத்து பார்ப்போமாக இருந்தால் அவர்களிலே பணி செய்பவர்கள் அதிகமாக இருக்கிறார்கள். தங்களுடைய வேலை நேரங்களில் எல்லாம் 100% தங்களுடைய பங்களிப்பை செலுத்துகிறார்கள். அதே போன்று வயது முதிர்ந்தவர்களும் அதிகமாக வேலை செய்யக்கூடியவர்களாக இருக்கிறார்கள். எனவே இந்த நாட்டிலே இந்த அரச அதிகாரத்தில் இருப்பவர்கள், அதிகாரிகளாக இருப்பவர்கள், பணி செய்கின்ற பணியாட்கள் சரியாக வேலை செய்கிறார்களா என்பதை முகாமை செய்ய வேண்டிய ஒரு மிகப்பெரிய ஒரு திருத்தமும் இந்த நாட்டிலே தேவைப்படுவதாக நான் உணர்கின்றேன். அதுபோலதான் நாம் பார்க்கின்ற போதும் எமது நாட்டிலே எடுத்து பார்த்தால், கல்வித்துறை சுகாதாரத்துறையிலே எடுத்து பார்க்கிற போதும் இப்பொழுதும் கூட காலேஜ் ஆஃப் எஜுகேஷன் நியமனங்கள் வழங்கப்பட்டிருக்கின்றன. ஆசிரியர் பற்றாக்குறையை நீக்குவதற்காக பல்வேறு நடவடிக்கைகள் மேற்கொள்ளப்படுகின்றன. சில விடயங்களில் நிச்சயமாக மாற்றம் கொண்டு வர வேண்டும். இப்பொழுது கல்வியியல் கல்லூரிகளுக்கான நியமனம் நடந்திருக்கின்றது. அம்பாறை மாவட்டத்தைச் சேர்ந்தவர்கள் ஊவாவுக்கோ மத்திய மாகாணத்திற்கோ அனுப்பப்பட்டிருக்கிறார்கள். அம்பாறை மாவட்டத்திலேயே கஷ்ட பிரதேசங்களிலே ஆசிரியர் பற்றாக்குறை மிகையாக நிறைவு செய்ய முடியாத சூழலில் மக்கள் காணப்படுகிற போது, ஆசிரியர்கள் இருக்கின்ற போது அவர்களுக்கு தங்குவதற்கான இடம், அவர்கள் நியமிக்கப்படுகின்ற பாடசாலையில் இருக்கின்ற புறச்சூழல்கள் என்பவை எல்லாம் கவனத்தில் கொள்ளப்பட்டு மிகச்சரியாக நியமனங்கள் வழங்கப்பட வேண்டும். ஒரு மாகாணத்திலே தேவைகள் இருக்கிற போதே அங்குள்ள ஆசிரியர்கள் வேறு மாகாணத்திற்கு அனுப்பப்படுகின்ற போது எல்லோருக்கும் பிரச்சனையாக, அரசியல்வாதிகளை எல்லா ஆசிரியர்களும் வந்து பிடிக்கிறார்கள், அதிகாரிகளை சென்று பிடிக்கிற போது அரசியல்வாதிகளுக்கும் பிரச்சனை, அதிகாரிகளுக்கும் பிரச்சனை. இன்று அரசாங்கத்தினுடைய அதிகமான நாட்கள் தேவையில்லாத விடயங்களை மீண்டும் மீண்டும் ஒரு விடயத்தை செய்வதிலேயே கழிகிறது என்றால், ஒரு திட்டத்தை வகுக்கிற போது, ஒரு நியமனத்தை வழங்குகிற போது மிகச் சரியான விதத்திலே அதனை செய்வதிலே நாம் இங்கே மும்முரமாக இருக்க வேண்டும். அதே போன்றுதான் இந்த வைத்தியத்துறையில் எடுத்து பார்த்தால், இந்த ஹார்ட்ஷிப் ஏரியா என்று சொல்வார்கள், பின்தங்கிய பிரதேசம் என்கின்ற ஒரு விடயம் இருக்கிறது. இன்று மிகப்பெரியதான ஒரு விடயத்தை நான் இங்கே சொல்ல விளைகின்றேன். இந்த பின்தங்கிய பிரதேசத்திற்கு ஒரு இன்டர்ன்ஷிப் முடித்து வருகின்ற வைத்தியர்களை உடனடியாக எந்த ஒரு பயிற்சியும் ட்ரைனிங்கும் இல்லாமல் நாம் நியமிக்கின்றோம். அவர்கள் அங்கே வருகிறார்கள், அதில் ஒரு விடயம் இருக்கு, ஒரு வருடத்தில் இரு வருடத்தில் உங்களுக்கு டிரான்ஸ்பர் கிடைக்கும் என்பதால் இன்டர்ன்ஷிப் முடித்தவுடனே அவர்களும் செல்கிறார்கள். எங்களுக்கு சொல்லப்படுகின்ற ஒரு விடயம் என்னவென்றால், பின்தங்கிய பிரதேசங்களுக்கு வைத்தியர்கள் இதனூடாகத்தான் அதிகமாக கிடைக்க வாய்ப்பு இருக்கிறது, ஏனையவர்கள் வருவதற்கு வாய்ப்பில்லை என்று எங்களுக்கு அவ்வாறான வைத்தியர்கள் நியமிக்க நியமிக்கப்படுகிறார்கள். ஆனால் நியமிக்கப்படுகிற வைத்தியர்கள் எவ்வளவு தூரம் பயிற்றப்பட்டவர்களாக இருக்கிறார்கள் என்பது முக்கியம். எம்முடைய கிழக்கு மாகாணத்தின் அம்பாறை பிராந்தியத்தில் நடந்த ஒரு உண்மை சம்பவம். மகப்பேற்றை பார்ப்பதற்காக அவ்வாறு நியமிக்கப்பட்ட வைத்தியர் ஒருவர், அவரிடம் போதிய பயிற்சியின்மை காரணமாக ஒரு குழந்தை மரணித்த சம்பவம் கூட நிகழ்ந்திருக்கிறது. எனவே தயவு செய்து இந்த வைத்தியத்துறையில் நீங்கள் நியமனம் செய்கிற போது பயிற்றப்பட்ட வைத்தியர்களையும் இந்த பின்தங்கிய கஷ்ட பிரதேசங்களுக்கு நியமியுங்கள். கொழும்பு போன்ற தலைநகரங்களிலே ஒரு அரசு வைத்தியசாலையை நாடுபவர்களை விட தனியார் வைத்தியசாலையை நாடுபவர்கள் அதிகம். கன்சல்டன்ஸை நீங்கள் அதிகமாக அரசாங்க வைத்தியசாலையில் கொண்டிருக்க வேண்டும் என்கின்ற அவசியம் இல்லை. எனவே தயவு செய்து இந்த மாற்றங்களை செய்கின்ற இந்த அரசாங்கம் இவ்வாறான வைத்தியர்கள் நியமனங்களின் போது இந்த பின்தங்கிய பிரதேசங்களுக்கு சிறந்த வைத்தியர்களை நியமிக்க வேண்டும் என்றும் கூறி விடைபெறுகிறேன். நன்றி.
భావించే ఉపతమాట గారు పాటలి చాంపిక అనొక మెత్త ఉపతమాట మినిత్తు నమైకే కాలు ఎత్తిన ఓడ ప్లీజ్ గారు మయంత ధ్యానక మెత్త మూలాసన
గారు మూలాసనారుడు మంత్రితుమణి අදත් හෙටත් මේ පාර්ලිමේන්තුවට ඉතාම වැදගත් අනපනත් දෙකක් ගෙනවිත් තිබෙනවා. මේ අයවැය කාර්යාලයේ පාර්ලිමේන්තුවේ ස්ථාපිත කිරීමට, ඒ වගේම දූෂණ විරෝධී පනත පිළිබඳව විවාදයක් ඇති කරයි. මේ පිළිබඳව මේ අයවැය දෙපාර්තමේන්තුව අයත් වෙන්නේ රාජ්‍ය මූල්‍ය ඒ කමිටුවට, ඒ කමිටු සමාජිකයෙක් හැටියට මෙය ඉතාම විධිමත් ආකාරයට අනාගතයේ පවත්වාගෙන යාම සඳහා අපි යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ආණ්ඩුව විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයේ මුදල් ඇමතුමත් ඉන්නවා. ඒ පිළිබඳව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ආණ්ඩුවට දැන් සිද්ධ වෙලා තියෙනවා බලගතු ආර්ථික ප්‍රතිසංස්කරණයක් කරගෙන යන්න. ඒ ප්‍රතිසංස්කරණයේදී මේ මුදල් අමාත්‍යාංශය පිළිබඳව තියෙන විශ්වසනීයත්වය ඉතාම අවශ්‍යයි කියන එක අපි ප්‍රකාශ කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර මූල්‍යාර මුදල පොරොන්දු වෙලා නොකලපු දේවල් පිළිබඳව වෙරිටේ රිසර්ච් එක වාර්තාවක් පළ කළා. එයින් එකක් තමයි මේ කැසිනෝ බදු පිළිබඳව වෙච්චේ බදු අනුමත නොකිරීම. මේ පිළිබඳව කීප අවස්ථාවක් මේ මූල්‍ය කමිටුවේ සාකච්ඡා වුණා. මුදල් අමාත්‍යාංශයේ ජනවාරි 30 පොරොන්දු වෙලා තියෙනවා. සැප්තැම්බර් මාසේ 10 වෙනිදා වෙනකොට මේ කැසිනෝ නියාමනය පිළිබඳ පනතක් ගෙනල්ලා අනුමත කළා ක්‍රියා කරනවා කියල. නමුත් ඒක මේ වෙනතෙක් අඩුම ගානේ කැබිනට් මණ්ඩලයටවත් ඉදිරිපත් කළා නැහැ. ඒ නිසා තමයි ඒ පිළිබඳව බදු අනුමත කිරීම අපි පමා කළා නැවත ඉල්ලීමක් කළේ මුදල් අමාත්‍යාංශයෙන් මේ නියාමනය කරන්න කියලා. මොකද කැසිනෝ 4යි තියෙන්නේ. ඒ 4වත් නියාමනය නොවනවා නම් තවත් කැසිනෝ 7කට අනුමැතිය දෙන්න යනවා. මේ ආකාරයට මේක ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ නිසා මම මුදල් ඇමතුමාගෙන් ඉල්ලා හිටිනවා ඒ කැසිනෝ නියාමනය පිළිබඳ පනත කරුණාකරලා වහාම ක්‍රියාත්මක කරන්න, ගේන්න කැබිනට් මණ්ඩලයට, ගෑනලා මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා අනුමත කරන්න. අන්න එතකොට ඒ පිළිබඳ බදු පනත අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මේකෙදි ඉතාමත්ම වීලු සාගත දේකුත් සිද්ධ වුණා. මේ අවුරුදු 28ටම කැසිනෝ මේ රටේ ක්‍රියාත්මක වෙච්ච එන්ට්‍රන්ස් ෆී එක හැටියට අනුගමනය කරලා තියෙන මේ ඩොලර් 100ක මුදල අය කරලා නැහැ. නමුත් මේ මාසේ අය කරලා තියෙනවා. ගාන කීයද? බිලියන 72යි. මිලියන 72 බෙදුවාම ඩොලර් 100ෙන් 2400යි උත්තරේ. 2400 කැසිනෝ 4ෙන් බෙදුවාම 600යි උත්තරේ. ඒක දින 30ෙන් බෙදුවාම 20යි උත්තරේ. ඒ කියන්නේ එක දවසකට මේ කැසිනෝ එකට ඇතුල් වෙලා තියෙන පිරිස 20 දෙනයි. ඒ 20 දෙනා ඉන්න කැසිනෝ එකට තමයි තව බලපත්‍ර 7ක් දෙන්න යන්නේ. එක්කෝ ඒ ඉදිරිපත් කළ තියෙන දත්තේ වැරදි, එහෙමත් නැත්නම් මේ කරන්න යන දේ වැරදි. ඒ නිසා මේ මුදල් අමාත්‍යාංශයේ වෘත්තීය වේදීන් සහ අනික් අය පසුපස හඹා යනවා බදු හොයාගෙන. කරුණා කරලා මේ අතේ තියෙන බදු ටික එකතු කරගන්න අවංක වෙන්න කියන එක අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම දත්ත සේවාවන්, එහෙම නැත්නම් ඩිජිටල් සේවාවන් වලට කිසිම බද්දක් අය වෙන්නේ නැහැ. අද මේ රටේ Uber එක ක්‍රියාත්මකයි, Facebook ක්‍රියාත්මකයි, තවත් ඩිජිටල් සේවාවන් ගණනාවක් ක්‍රියාත්මකයි. හැබැයි තඹ දොයිතුවක බද්දක් මේවයින් අය වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉල්ලා හිටිනවා පසුගිය යහපාලන ආණ්ඩු කාලේ ගෙනාපු ඒ ඩිජිටල් සේවා පිළිබඳ පනත හැකික්මනින් ගෙනල්ලා මේ බදු එකතු කරගන්න ක්‍රියාත්මක වෙන්න. මොකද මේ හරහා දවැන්ත ධනයක් මේ රටෙන් එළියට ගමන් කරන නිසා. ඒ වගේම තවත් බරපතල ප්‍රශ්නයක් මෙහි කතා කළා මතක ඇති ඔබතුමාටත් මේ සීනි බදු වංචාව ගැන මේ පිළිබඳව කෝපා කමිටුවෙන් වාර්තාවක් ඇඳව මම ස්තුතිවන්ත වෙනවා ඒ කාලේ ආණ්ඩුවේ හිටියත් අපේ අනුරාප ඇමතුමා ඒ වාර්තාව මේ සභාගත කළා ඊළඟට මේ රටේ විගණකාධිපතිතුමා වාර්තාවක් දුන්නා ඒ වාර්තාවෙන් පෙන්නලා දුන්නා 2020 ඔක්තෝබර් 14 දින තමයි මේ වංචාව කළේ 2021 පෙබරවාරි 28 දක්වා අහිමි වූ බදු මුදල මිලියන 16763යි ඔය ඒ කාලේ පට්ට ගහපු මහ බැංකු වංචාවට වඩා විශාල වංචාවක් මේ බදු වංචාව. ඒ අනුව නියෝගයක් දුන්නා මුදල් අමාත්‍යාංශයට මේ පිළිබඳව ක්‍රියා කරන්න කියලා. අද වෙනකන් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මේ වංචා කරපු මිලියන 16000න් 145%ක්ම එක සමාගම. අනික් ඒවා සමාගම් 6ක්. මේ බලගතු සමාගම් වලට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව මුදල් අමාත්‍යාංශය මේ සාමාන්‍ය මිනිසුන්ට බදු ගහන එක පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ විශ්වාසනීයත්වයේ බිඳ වැටෙනවා. ඊළඟට මේ කෝපා ආයතනය එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුව දීපු නියෝගයට මොකද උනේ කියන එක මුදල් අමාත්‍යාංශය ලබා දෙන්න ඕනේ. දැන් වසරකට වැඩි කාලයක් මේකට ගත වෙලා තියෙනවා ක්‍රියාමාර්ග ගන්න. ඊළඟට බැංකු පද්ධතිය. අපි දන්නා ඉස්සරහට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න යනවා. අනිවාර්යයෙන්ම මේ රටේ වැඩ කරන ජනතාවගේ EPF ETFs එකට සහ බැංකු පද්ධතියට මේක බලපාන. බැංකු පද්ධතිය අක්‍රමික ණය එහෙම නැත්නම් අය කරගැනීමට නොහැකි වූ ණය එහෙම නැත්නම් non performing loans ගන්න කීයද? පසුගිය මාර්තු 31 වෙනිදාට බිලියන 1350යි. බිලියන 1350 කියන්නේ ඉන්ලන් රෙවනිව් එකේ ඒ ආදායමට සමාන ගාණ. ප්‍රතිශතයක් හරියට කීයද? 13%යි. වෙනත් රටවල මේ ගාණ කීයද? ඉන්දියාවේ 5.8යි, මැලේසියාවේ 1.8යි, තායිලන්තයේ 3.1යි, පකිස්තානයේ 8යි, ලංකාවේ 13යි. මේ ණය අය කර ගැනීම සඳහා කිසිම ක්‍රියාමාර්ගයක් අපේ රාජ්‍ය බැංකුව හා බැංකු පද්ධතිය කරගෙන තියෙනවද? 13%ක් තැන්පත්කරුවන්ගේ සල්ලි වංචනික ව්‍යාපාරිකයන් කීප දෙනෙක් අතර ගිහිල්ලා කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන ඉන්නවා. මම උදාහරණයක් හැටියට මේ පාර්ලිමේන්තුවේ මෙහෙලිදරව් වෙච්ච කරුණු අනුව එක්තරා සමාගමක්, මත්පැන් සමාගමක්, මහ බැංකු වංචාවට සම්බන්ධ වෙච්ච සමාගමක්, ලංකා බැංකුවෙන් ගත්ත ණයක්, මහජන බැංකුවෙන් ගත්ත ණයක් අපකරේට තිබ්බේ එකම දේපොළ. ඒ දේපොළ වටිනාකම් වගේ කීප ගුණයක ණය අරන් තියනවා. දෙකම එකහු කළාට පස්සේ රුපියල් බිලියන 7ක පොල්ලක් අද ලංකා බැංකුවට, මහජන බැංකුවට තියලා තියෙනවා. මොකද්ද අරන් තියෙන පියවර? මොකද්ද ඒ අරගෙන තියෙන පියවර? මට ලයිස්තුව කියවන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීලා ඉන්නවා, මේ පාර්ලිමේන්තුවේ හිටවු මන්ත්‍රීලා ඉන්නවා, ඇතැම් ඇමතිලා ඉන්නවා, හොඳ බෙන්ස් රටවල යනවා, කොළඹ හතේ ජීවත් වෙනවා. හැබැයි අහිංසක තැන්පත්කරුවන්ගේ සල්ලි වලින් තමයි මේ නැටිල්ල නටන්නේ. ඒ නිසා මුදල් අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා මේ බැංකු පද්ධතිය ස්ථාවර කරන්න නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට කලින් මේ අක්‍රමික ණය ප්‍රමාණය දරාගත හැකි ප්‍රමාණයකට ගැනීම සඳහා ඉක්මන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න. මොකද සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පරාටේ පනත යටතේ දේපළ ජනසතු කරනවා නම්, දේපළ අත්පත් කරගන්නවා නම් බිලියන 1350ක් මාර්තු 31ට මේ ගෙවල නැති මේ රටේ ඉන්න මේ ජාවාරංකාර පන්තියට ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි කියන එක ගැන මුදල් අමාත්‍යාංශයේ උත්තර දෙන්න ඕන. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ වාර්තා වෙච්ච තවත් එකක් මොකක්ද? 2022 12/31ට මේ රටේ මේ ඉන්ලන්ඩ් රෙවනිව් එක එහෙම නැත්නම් ආදායම් බද්ද දෙපාර්තමේන්තුව එකතු නොකරපු බදු ප්‍රමාණය බිලියන 904යි. බිලියන 904ක් එකතු නොකරපු බදු ගිය අවුරුද්දේ වැටුප් ගෙවන්න කීයද ගිය ගාන? බිලියන 956යි. එතකොට 904ක් එකහු කළා නේ. රටේ වැටුප් ටික ගෙවන්න 14 ලක්ෂයක් මිනිසුන්ගේ වැටුප් ටික ගෙවන්න තියෙන සල්ලිය ආසන්න ප්‍රමාණයක් එකතු කළා නේ. මොකද්ද මුදල් අමාත්‍යාංශය හරි ආණ්ඩුව හරි මේ බදු එකතු කර ගැනීම සඳහා අරගෙන තියෙන ක්‍රියාමාර්ගය? මේක දැන් ඇති වෙන්න කතා කරලා තියෙනවා. කතා කළාට වැඩක් නැහැ. විශ්වසනීයත්වය ඇති කර ගන්න නම් මේ බදු අය කරගෙන පෙන්වන්න ඕනේ. ඒ බදු හිමි ඒවා නොගෙවා යුද්ධයගෙන් ඒවා අය කරගෙන පෙන්වන්න ඕනේ. එහෙම නැතුව අවුරුදු 18ට වැඩි සියලු දෙනාට බදු පයිල් ඇති කරන්න කලින් බදු බිලියන 904 අය කරගැනීමේ ක්‍රමය මේ පාර්ලිමේන්තුවට මේ රටට පැහැදිලි කරන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න ඕනේ අපි සියලු දෙනාම අද මේ රටේ වෘත්තීය වේදීන් ඉතා විශාල ප්‍රමාණයෙන් රැකියාව ඇතුවත් නැතුවත් රටින් යනවා. තව ටික දවසක් යනකොට තාක්ෂණික විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු නැතුව යනවා, ස්පිරිතාලවල මහාචාර්යවරු නැතුව යනවා, අපි දන්නවා ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍යංශයේ ඉංජිනේරුවෝ පුජ්ජලිකංශයේ විශේෂම IT ශේෂ්ඨවල විශාල පිරිසක් යනවා. ඇයි මේ බදු බර දරා ගැනීමට නොහැකිව? හැබැයි මේ රටේ ජාවා අලංකාර පන්තියකට ඒ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අනාගතේ අර වැඩ කරන ජනතාව, තේ දළු කඩන කාන්තාව, ඒ වගේම ඇඟලුම් කම්හල්වල කාන්තාව ඇතුළු විශ්වවිද්‍යාල මහාචාර්යවරු දක්වා ඔක්කොම ඉන්නේ සේවක අර්ථසාධක අරමුදලේ. ඒ සේවක අර්ථසාධක අරමුදලට මේ ණය ප්‍රතිහෝගත කිරීමෙන් පහර වදිනවා. ඒතර ඒ අයට ඇතිවන වේදනාව මොකද්ද? මේ රටේ එක්තරා ජාවා අලංකාර පන්තියකින් ණය අය කරගන්න නැත්නම්, ඒ වගේම මේගොල්ලෝ බදු ගෙවන්න නැත්නම්, ඒ වගේම මේ රටේ ඉන්නවා මිලියන 16ක බැංකු ගිණුම් හිමියන්. ඒ බැංකු ගිණුම් හිමියන්ට ඇතිවන වේදනාව මොකද්ද මේ ණය ප්‍රතිහෝගත කරන්නේදී? මේ රටේ ජාවා අලංකාරයෝ කීප දෙනෙක් ණය ගෙවන්න නැත්නම් බිලියන 1350ක් තරම්. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි පාර්ලිමේන්තුවේ හැටියට මේ රට මේ ණය උගුලෙන් ගලව ගන්න ඕනනම්, මේ ණය උගුලෙන් ගලව ගැනීමට ප්‍රථම මේ මුදල් අමාත්‍යාංශයත්, ඒ වගේම අනිකුත් ආයතනවලත් කාර්යක්ෂමතාවය, විශ්වසනීයත්වය ජනතාවට තහවුරු කරන්න ඕනේ. මේ ජාවා අලංකාරින්ගේ උගුලෙන් මේ රට ගලව ගන්න ඕනේ. ඒ සඳහා අපි සාමූහිකව ක්‍රියා කරන්න ඕනේ කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬ වෙමි.
ඔබ මිසුතිය මතුමා, ඊළඟ ගරු අශෝක කපිසිංහ මතුමා.
ස්තුති මුලාසරණ මතුමනි, අද අපි අයවැය කාර්යාංශය පිළිබඳ සාකච්ඡා කරනවා. මෙය දීර්ඝ කාලිනව මේ පිළිබඳව මූලික සාකච්ඡා තිබුණා. නමුත් වර්තමානයේ මේ ඉදිරිපත් කිරීම පිළිබඳ අපි සතුටු වෙනවා. නමුත් මේ රාජ්‍ය මූල්‍ය පිළිබඳව සාකච්ඡා කරද්දී මේකේ විනිවිදභාවයක් තියෙන්න ඕනේ. ඒ වගේම මේක ස්වාධීන විය යුතුයි කියන මතේ අපි ඉන්නවා. ඒ වගේම අයවැය යෝජනා ඉදිරිපත් කරද්දී ඒ යෝජනා විශ්ලේෂණය කිරීම මෙම ආයතනය මඟින් සිදුවෙයි. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. කොහොම වුණත් රජය මේ වන විට තම බලය තහවුරු කර ගැනීම සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. තම බලය තහවුරු කර ගැනීම සඳහා විශේෂයෙන්ම මර්ධනය ක්‍රියාත්මක කරන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම මේ රටේ තියෙන ආර්ථික අර්බුදය උපයෝගී කරගෙන යනවා තම බලය තහවුරු කර ගැනීම සඳහා. මේ ආර්ථික අර්බුදයට තාවකාලික විසඳුම් ලබා දෙමින් තව අවුරුද්දක් දෙකක් මේ තත්ත්වය ඉදිරියට අරයි යන්න උත්සාහ කරන බව පේනවා. ඒ තත්ත්වය තුළ ඉදිරියට එන ජනතා විරෝධය මර්ධනය කිරීම සඳහා තමා මම හිතන්නේ ආණ්ඩුව මේ වන විට සමහර අය ප්‍රතිතස්ත පනත, ඒ වගේම විකාශන අධිකාරී පනත් වගේ එන්න උත්සාහ කරන්නේ. මොකද මේ රටේ ජනතාව ඉදිරියේදී අනිවාර්යයෙන්ම වීදි බහින තත්ත්වයක් තියෙනවා. මක් නිසාද? දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම අනුව විදේශ රටවල විදේශ ණය ප්‍රතියෝගත කිරීමට ප්‍රථම දේශීය ණය ප්‍රතියෝගත කිරීමට අවශ්‍ය වෙලා තියෙනවා. දැන් මේ වන විට අපේ රටේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 91ක් බවට පත් වෙලා තියෙනවා. මේ 2021 වසර අවසානයේදී තිබුණේ ඩොලර් බිලියන 84යි, දැන් ඩොලර් බිලියන 91ක් බවට පත් වෙලා තියෙනවා. මේ මාස කීපය තුළ ඩොලර් බිලියන 6ක් විතර ණය අරන් තියෙනවා. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් සමස්ත බලපාන ට්‍රිලියන 1.8ක් කෝටි 180,000ක් පමණ. විදේශ ණයට සාපේක්ෂව දේශීය ණය ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ තත්ත්වය තුළ දේශීය ණය ප්‍රතිවගත කිරීම ජාත්‍යන්තර මූල්‍ය අතරම ඉල්ලීමක් කරලා තියෙනවා. මැයි මාසයේ තමන්ගේ ඒ මාර්ග උපදේශ ක්‍රමවේදය කියන්න ඕනේ. ඊට පස්සේ ජූනි අවසන් වෙද්දී, නැත්නම් ජූලි අවසන් වෙද්දී දේශීය ණය ප්‍රතිවගත කරන්න ඕනේ. ඉතින් මේ තත්ත්වය තුළ විශාල වශයෙන් ඉදිරියේදී ප්‍රශ්න ඇති වෙයි රටේ ජනතාවට දේශීය ණය ප්‍රතිවගත කිරීම. මම දැක්කා පකිස්තානයේ මුදල් ඇමතිවරයා කියලා තියෙනවා, විශේෂයෙන්ම IMF එක හදනවා ලංකාව වගේ පකිස්තානයත් බංකොලොත් කියලා කියවන්න, ඊට පස්සේ සාකච්ඡා කරන්න තමා උන්ගේ අදහස. හැබැයි ඒක ලංකාව වගේ අපි ලෑස්ති නැහැ මේ වගේ කරන්න කියලා පකිස්තානයේ මුදල් ඇමතිවරයා ප්‍රකාශයක් කරලා තියෙනවා. මොකද අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන සියලු දේටම එකඟ විය යුතු නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරලා අපිට යම් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙයි. මොකද මේ දේශීය ණය ප්‍රතිවගත කිරීම තුළ විශාල ප්‍රශ්න රාශියක් රට තුළ ඇති වෙන්න ඉඩ තියෙනවා. ආණ්ඩුව මේ වෙන විට විකෘති ආර්ථිකයක් තමයි ක්‍රියාත්මක කරන්නේ. මේ රටේ ආර්ථිකය සම්පූර්ණ අකර්මණ්‍ය වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ රටේ ජනතාව විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ වගේම දෛවයේ සරදමට කොහෙද මේ ආණ්ඩුව, දැන්ට ඉන්න ආණ්ඩුවේ අය පසුගිය කාලේ කිව්වා 2015-19 කාලේ මහ බැංකුව මහ දවල් මංකොල්ල කෑවා කියලා. මහදැංකුව මහදවල් මංකොල්ල කෑවා කියලා ප්‍රකාශ කළේ ඒකට ප්‍රධාන වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මූලික වුණා කියලා කිව්වා. නමුත් මේ පසුගිය දිනත් ආයේ ඒ වගේම තත්ත්වයක් ඇති වුණා. මේ පසුගිය මැයි මාසේ 31 වෙනිදා නැවත වරක් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී මෙවැනි තත්ත්වයක් ඇති වුණා. 2023 මැයි මාසේ 31 වෙනිදා රුපියල් බිලියන 160ක් සඳහා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවලා තිබුණා. ඒ සඳහා පලිය තිබුණේ 25.65ක් 25.6ක්. ඒ අවස්ථාවේදී සාමාන්‍යයෙන් රටේ පලි අනුපාතය 116ක් පමණ තමයි තිබුණේ. 25.6ක පොලිය තියෙද්දී මහ බැංකුව බිලියන 160ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට යොමු වෙලා ඒ වගේම මැයි 31 වෙනිදා ජූනි 1 වෙනිදා තවත් බිලියන 40ක් ඒක ඩිරෙක්ට් ප්ලේස්මන්ට් සාමාන්‍යයෙන් ක්ෂණික මිලදී ගැනීම වලට ගත්තා. 2015 පසුව මේ ක්ෂණික මිලදී ගැනීම භාණ්ඩාගාර බැඳුම් කර ඒක නතර කරලා තිබුණා. නමුත් ඉතා හදිසියෙ ඒතර තව බිලියන 40ක් ගත්තා. ඒතර බිලියන 160යි 40යි බිලියන 200ක්. බිලියන 200ක් කියන්නේ කෝටි 20000ක්. මේ සඳහා පොලිය තිබුණේ 25.6යි. හැබැයි මහ බැංකුව ජූනි මාසේ 1 වෙනිදා තමන්ගේ පොලි ප්‍රතිපත්ති පොලි අනුපාතය 2.5කින් අඩු කළා. ඉතින් මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මේක නොදැන්නද කළේ? මහ බැංකුව අධිපතිවරයා මේක නොදැන්නද කළේ? මේ තව සතියක් ජූනි මාසේ 7 වෙනිදා වෙද්දී මේ පොලිය 123.6ට අඩු වුණා. ඉතින් මේ තත්ත්වය තුල 16ත් 25ත් අතර ප්‍රමාණය බලපුවාම මේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සහ ක්ෂණික මිලදී ගැනීම වල ගත්ත බිලියන 40ක් වෙන්දේසියෙන් ගත්ත බිලියන 160ක් ගත්තාම මේ ගැනීම තුල පමණක් පාඩුව හරියට ගණනය කළොත් බිලියන 30ක් පමණ වෙනවා, කෝටි 3000ක් පමණ වෙනවා. මේකත් හරියටම අර මහ බැංකුව මහදවල් මංකොල්ල කෑවා වගේ මේ දැන කරපු වැරද්දක් මේ මහ බැංකුව විසින් මේ පසුගිය දිනවල. ඉතින් මේ වැනි දේවල් මේ රටට විශාල වශයෙන් කරන මේ හානියක් මේ තුලින් වෙන්නේ රටේ ජනතාව තව තවත් පහළට යන අද වෙද්දී ණය බර විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. අපේ රටේ මේ වන විට දළ දේශීය නිෂ්පාදනයේ ඩොලර් බිලියන 77යි. ඩොලර් බිලියන 77ක් තිබුණේ 2012. 2012 කාලේ තමයි අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයේ ඩොලර් බිලියන 77ක් තිබුණේ. දැන් ආයේ ඩොලර් බිලියන 77යි. ඩොලර් බිලියන 77ක් කියන්නේ ට්‍රිලියන 23යි. කෝටි 23 ලක්ෂය. එතකොට මේ අපේ රටේ ණය ප්‍රමාණය කියලා. ණය ප්‍රමාණය ඩොලර් බිලියන 91යි. රටේ වත්කම ඩොලර් බිලියන 77යි. අපි ණයයි ඩොලර් බිලියන 91ක්. ඩොලර් බිලියන 91ක් කියන්නේ කෝටි 28 ලක්ෂයක්. ට්‍රිලියන 28ක්. බිලියන 28000ක්. එතකොට රටේ සමස්ත රටේ වත්කමට වඩා විශාල ප්‍රමාණයෙන් ණය වැඩි වෙලා තියෙනවා. 2020 අපේ රටේ සමස්ත ණය තිබුණේ ට්‍රිලියන 13යි. කෝටි 13 ලක්ෂයයි 2020. අද 2028 23 මාර්තු අප්‍රේල් මැද්දි මේක වැඩි වෙලා තියෙනවා ට්‍රිලියන 28 දක්වා, කෝටි 28 ලක්ෂය දක්වා. ඉතින් මෙවැනි ණය මේ රට තියෙන ණය අර්බුදයක. ණය අර්බුදයක් තියෙද්දි තවත් මේ විදිහට ණය ගැනීම තුල විශාල වශයෙන් ප්‍රශ්න. මේ දැන් අයවැය කාර්යාංශයක් ආරම්භ කරනවා. දැන් පසුගිය දින පාර්ලිමේන්තුවේ 2022 අයවැයේදී 2023 ණය සීමාව තිබිච්ච ණය සීමාවට වඩා ට්‍රිලියන 2ක් කෝටි ලක්ෂ 2කින් ණය සීමාව වැඩි කරගත්තා. ඉතින් මෙවැනි අයවැය කාර්යාංශයක් පිහිටීමේ අරමුණ වෙන්නේ මෙන්න මේවා සාමාන්‍ය සමාලෝචනය කරලා කතා ගන්න. මේ විදිහට ණය වැඩි කිරීම තුල ණය වැඩි වෙනවා, ඒක පුද්ගල ණය ප්‍රමාණය වැඩි වෙනවා. දැන් ඒක පුද්ගල ණය ප්‍රමාණය සාමාන්‍ය 13,50,000 විතර වෙලා තියෙනවා. 13,06,50,000 7 ලක්ෂ දෙවිච්ච එක 13 ලක්ෂ එක් පුද්ගලයෙක් රෝගෙට ණය වෙලා තියෙනවා. ඒ වගේම දැන් ඒක පුද්ගල ආදායම ඩොලර් 3,388යි මේ පසුගිය දිනවල වෙද්දි. ඒක තිබුණේ 2010, 2011, 2012 කාලේ. ඉතින් මේ තත්ත්වයට අවුරුදු 10, 12කින් මේ ආර්ථිකය ආපස්සට ගිහිල්ලා තියෙනවා. ආපස්සට එහෙම යල්ල තියෙද්දි රට යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවා කියලා ආණ්ඩුව කියනවා. රට යථා තත්ත්වයට පත් වෙමින් තියෙන්නේ කොහමද? රටේ ජනතාව සලාක ක්‍රමයට ගන්නව නම් ඉන්ධන, රටේ ජනතාවට අවශ්‍ය බෙහෙත් ටික ගන්න වෙලාවට ගන්න නැත්තම් රට කොහොමද යථා තත්ත්වයට පත් වෙන්නේ? රට මේ ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙනවා මෙන්න මේ ආර්ථික අර්බුදය තුලින් තමන්ගේ බලය තහවුරු කර ගැනීමට. එන්නේ ඒක තමයි මේක මේ සිද්ධ වෙමින් යන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි හිතනවා මේ කිසිම ජනවරමක් නැති රජයකට, ජනවරමක් නැති ජනාධිපතිවරයෙකුට දැන් මේ සිද්ධ වෙලා තියෙන දේ තමයි මේ පේන්නේ. ඒ නිසා වහාම අපි ක්‍රියාත්මක කියනවා මැතිවරණයකට යා යුතුයි. මැතිවරණයකින් මේ රජය බලයටපත්, අලුත් රජයක් බලයටපත් වුණාම මේ ප්‍රශ්න විශාල වශයෙන් සමනය කරගන්න පුළුවන්. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් එක තියෙන ප්‍රශ්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ කියන කාරණා සියල්ලම ඉටු කිරීමට ගියොත් මොකද්ද වෙන්නේ? අපිට විශාල වශයෙන් මේ ණය කපා හැරීමකට ඉදිරිපත් වෙන්න වුණොත් දේශීය ණය එතකොට අපේ අර්ථසාධ කරමුදලට
දායකත්වයක්
ලංකාවේ 29 ලක්ෂයක් අර්ථසාධ කරමුදල දායක වෙලා තියෙනවා දැන් ඒක 24 ලක්ෂයක් බවට පත් වෙලා තියෙනවා ලක්ෂ 5ක් විතර අඩු වෙලා ඔවුන්ගේ මුදල් වලට මොකද වෙන්නේ විශාල වශයෙන් දැන් ආණ්ඩුව කියනවා රජයෙන් භාණ්ඩාගාරයට ණය දීලා තියෙන මහ බැංකුවෙන් දීපු ණය විතරයි ප්‍රතිවගත කරන්න කියලා ඉතින් මෙහෙම තත්ත්වයක් තුල එහෙම කියද්දි හැබැයි අපිට දැනගන්න ලැබිලා තියෙනවා අනිත් සාමාන්‍ය ණයත් මොකද විදේශ ණය ඩොලර් බිලියන 14ක් වගේ ප්‍රතිවගත කරන්න යනවා ණය කපා හැරිමක් කරන්න යනවා ණය කල් දැමීමක් හැබැයි ඊට සාපේක්ෂව ඒ කියන්නේ සමස්ත ණය ප්‍රමාණයෙන් 30% 40% අතර ප්‍රමාණයක් ඒ වගේ දේශීය ණයත් 30% 40% ප්‍රමාණයක් කපා හැරින්න හෝ කල් දැමීම වුණොත් අපේ තැන්පත්කරුවන්ට මොකද වෙන්නේ අපේ සේවක අර්ථසාධක කරපොදල් හිමියන්ට මොකද වෙන්නේ මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා ඒ නිසා රජය මේ ජනතාවට හංගමින් යන මේ ක්‍රියාව වහාම නතර කළ යුතුයි රටේ ජනතාව දැනුවත් කළ යුතුයි කුමක්ද මේ කරන්න කියලා. එහෙම නැති වුණොත් මේ විශාල වශයෙන් ඉදිරියට ප්‍රශ්න රාශියක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි රටේ රජයට අනුතුරු අංග කරනවා මේ දේශීය ණය ප්‍රතිවගත කිරීම ගැන පිළිබඳ වහාම රජය දැනුවත් කරන රටේ ජනතාව දැනුවත් කරන්න ඒ සඳහා යම්කිසි වැඩපිළිවෙළක් කරනවා විපක්ෂයත් සමග සාකච්ඡා කරලා ඒ සඳහා යෙදෙන්න. මොකද නැත්නම් රටේ මේ ජනතාව පාට බැස්සොත් බැංකුවලින් මුදල් එළියට ගන්නපත් ගත්තොත් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා දේශීය ණය ප්‍රතිවගත කිරීම පිළිබඳව යම් කිසි වැඩපිළිවෙලකට රජයේ යා යුතුයි කියලා විශේෂයෙන්ම කියනවා ඒ ගැන සාකච්ඡා කළ යුතුයි බොහොම ස්තුතියි
ඔබතුමාට තප්පර ගණනක් තිබ්බා